මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නමක ශීලය සමාදන් වෙන්නේ. නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. භරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අපාරුතා තේ සං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුංචන්තු සද්ධං. විහිංස සංඤී පගුණං න භාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේති. සදහවත් පින්වතුනේ, අසලපුර 15ක් පෝය දවස අපට සිහි ගන්වන්නේ එදායේ බරණැස ඉසිපතනී මිගදායේදී තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ අවස්ථාවයි, ධර්මචක්‍රය පෙරළූ අවස්ථාවයි. ශාසන ඉතිහාසයට අනුව ධර්මචක්‍රය පෙරළීම කියන ප්‍රාතිහාර්යමත් සිද්ධියට පසුබිම්වන යම් යම් වැදගත් කාරණා මතුකර දෙන අන්දමේ ගාථාවකුයි අද අපි මාතෘකාව හැටියට ඉදිරිපත් කරගත්තේ. සැවැත් නුවර රම්මක කියන බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයේ රැස්වුණු භික්ෂු පිරිසක් අමතලා බුදුරජාණන් වහන්සේ සමන්ගේ බුද්ධ චරිතයේ එක් කොටසක් දේශනා කළ අවස්ථාවක එලි කර අවස්ථාවක මෙන්න මේ ගාථාවට අදාළ යම් යම් සිද්ධි සමූහයකුත් මතු කර දුන්නා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ සම්මා සම්බෝධිය ලබා ගත්තට පස්සේ සති කීපයක් විමුක්ති සුවය බිඳමින් ගත කරලා තමන් වහන්සේ යජපාල නුගරුක මුල වැඩ සිටි අවස්ථාවක මෙන්න මේ විදිහේ සිටිවිල්ලක් ඇති වුණා කියලා. මා මේ සොයාගත්තු ධර්මය ඉතාමත්ම ගැඹුරුයි. ඒක අන්‍යයන්ට තේරුම් කිරීම ඉතාම දුෂ්කරයි. ශාන්ත වූ ප්‍රණීත වූ තර්කයෙන් බැසගත නොහැකි වූ තරම් ගැඹුරු ප්‍රතිත්ථ සමුත්පාද ධර්මය, නිර්වාණ ධර්මය, මේ ඇලීම්වල තුල හිර වී සිටින ඇලීම්වල තුල ඇලීම් තුල තණ්හාවෙන් රැඳී සිටින සත්වයාට තේරුම් ගැනීම අපහසුයි. මම ඉතින් ධර්මය දේශනා කළත් ඒ අයට ඒක තේරුම් ගන්න බැරි නම් නිකන් මම මෙහෙසවීමක් පමණයි කියලා ධර්මය දේශනා කිරීම පිළිබඳව මන්දෝත්සාහී වුණ බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. නමුත් ඒ තමන් වහන්සේ මන්දෝත්සාහී වෙන බව දැනගත්තු බ්‍රහ්ම ලෝකයේ සාම්පති බ්‍රහ්ම රාජා මේ ගැන සංවේගවත්ව ඒ සිතිවිල්ල බුදුරජාණන් වහන්සේගේ සිතිවිල්ල දැනගෙන ලෝකය විනාශ වෙනවා නැති වෙනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට ධර්ම දේශනා නොකළොත් කියලා ඒ අවස්ථාවෙම එතන කියවෙනවා දික්කලාතක් පත් කළ සැනින් ඒ තරම් ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා වන්දනා කරලා ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ ලෝකයාට ධර්මය දේශනා කරන සේක්වා සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා ලෝකයේ සිටිනවා කෙලෙස් මල අඩු සත්වයින් ධර්මය තේරුම් ගන්න හැකියාව ඇති කියලා ඊළඟට ගාථා තුනකින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. අතීතයේ මේ බරණැස නොයෙකුත් විදිහේ කෙලෙස් මල සහිත දේශකයින්ගෙන් ධර්මය ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් මේ නිර්මල ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සේක්වා අමා දොරවල් හරින සේක්වා කියලා ආරාධනා කළා. උපමාවකුත් ප්‍රකාශ කළා ඒ බ්‍රහ්මයා යම්සේ පර්වතයක් උඩ නැගී සිටින කෙනෙක් ඒ හාත්පස ජනයා දෙස බලන්නා වගේ ධර්මමය වූ ප්‍රාසාදයට නැගී සිටින භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ ජාති ජරා ආදි මරණ ආදී මේ සංසාර දුකෙහි ගැලී සිටින ලෝක සත්වයා දෙස බලාව ගන්න සේක්වා කියලා ඊළඟට විශේෂ ආරාධනාවක් වශයෙන් අවසාන ගාථාවේ ප්‍රකාශ කළා. උත්තේහි වීර විචිත සංගාම සත්ත්වාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්ති. මේ මාර සංග්‍රාමයේ දිනු එහෙම නැත්නම් කෙලෙස් සංග්‍රාමයේ දිනු වීරයාණන් වහන්සේ නැගී සිටින සේක්වා උත්තේහි වීර විචිත සංගාම සත්ත්වාහ සත්ත්වාහ කියන්නේ සාතු නායකයාණනි සාතු නායකයාණෙනි නය නැතිව ලෝකේ හැසිරෙන සේක්වා භාග්‍යතුන් වහන්සේ ලෝකයාට ධර්මය දේශනා කරන සේක්වා තේරුම් ගන්න පුළුවන් අය ලෝකයේ සිටිනවා කියලා බ්‍රහ්මයා ඒ ආයාචනාවක් ආරාධනාවක් කළා. ඒ අවස්ථාවෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා තමන් වහන්සේ ඒ බ්‍රහ්මයා කළ ආරාධනාවත් ඒ වගේම තමන් වහන්සේ සංසාරයේ දිගට පුරුදු කරගත්තු ඒ ලෝකයා පිළිබඳ මහා කරුණාවත් මුල් කරගෙන ලෝකය බුදු ඇසින් බලාව දාල බව ඒ බුදු ඇසින් බලාව දාල අවස්ථාවේ පෙනී ගියා. ලෝකයේ කෙලෙස් රජස් අඩු අය කෙලෙස් රජස් වැඩි අය ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් දියුණු කරගත්තු අය ඒවා දියුණු නොකරගත්තු අය යහපත් අය අයහපත් අය ඒ වගේම ඇතැම් අය පරලෝකය ගැන භය ඇති කරගෙන ඉන්න අය පහසුවෙන් තේරුම් ධර්මය තේරුම් ගන්න පුළුවන් අය බැරි අය ඔය ආදි වශයෙන් ලෝකයේ විවිධ අවබෝධ මට්ටම් මගේ බුදු ඇසට පෙනී ගියා කියලා බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේට ප්‍රකාශ කළා. ඊළඟට ඒක අනුව ඒක පෙන්눔 කරන්න උපමාවකුත් වදාලා හරියට නිලුපුල් විලක, රත්පියුම් විලක, හෙළපියුම් විලක, ඇතම් උපුල් මල් එහෙම නැත්නම් ඇතම් රත්පියුම්, හෙළපියුම් ජලෙහි හැටගෙන ජලෙහිම වැඩි ජලයේ යටම පෝෂණය වෙමින් තිබෙනවා. ඇතැම් නිලුපුල්, ඇතැම් රත්්‍යුම්, ඇතැම් හෙළපියුම් ජලයෙන් මතුපිටට පැන නැගී ජලය මට්ටමට පැමිණිලා පවතිනවා. තවත් රත් නිලුපුල්, තවත් රත්්‍යුම්, තවත් හෙළපියුම් කොටසක් ජලයෙන් පැන නැගී ජලයෙන් නොතැවරී සිටිනවා. අන්න ඒ වගේ මේ විවිධ අවබෝධ මට්ටම් ලෝකයා පිළිබඳව බුදුරජාණන් වහන්සේට පියුම් විලාශ්‍රයෙන් ඒ උපමාවාශයෙන් පෙනී ගියා. එහෙම පෙනිලා වන්න බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්මයා කළ ඉල්ලීමට මෙන්න මේ විදිහට ඒ බිල්ලීම පිළිගැනීම වශයෙන් මේ ගාථාව අදාළ දැන් අපි මාතෘකා කළ ගාථාවයි ඒ අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ පමුංචන්තු සද්ධං විහිංස සංඤී පගුණං භාසින් ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේ අපාරුතා තේසං අමතස්ස ద్వාරා මම වුණට මේ අමාදොරවල් අරිනවා කාටද යේ සෝතවන්තෝ පමුංචන්තු සද්ධා කන් නැති අයට දෙසවන් නැති අයට කන් නැති අයටයි මම මේ ආමාදොරවල් අරින්නේ පමුංචන්තු සද්ධා කන් නැත්තෝ සද්ධාව මුදාහරිත්වා සද්ධාමේ දෙසට යොමු කරත්වා කියන එකයි විහිංස සංඤී පගුණං න භාසින් ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේ බ්‍රහ්මය මම මේ මට වෙහෙස නිකරුණේ වෙහෙස වීම ගැන හිතලා මම මේ ධර්මය දේශනා කරේ නැතයි කියලා අමා දොරටු ඇත ඔවුනට ඇරලා දෙසවන් නැත්තෝ සැදැහැ මුදත්වා ඊළඟට නිකම් වෙහෙසකැයි මුලදී සිතලා නොදෙසිම් සදහම් බඹරද ලොවටා කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවෙන් තමයි මේ අමා දොරවල් ඇරියා කියලා කියන ඒ ධර්ම දේශනා කිරීමට තීරණය කළේ. එතකොට බ්‍රහ්ම රාජයන් සතුටු වෙලා පැදකුණු කරලා බඹරවට ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට තමන් වහන්සේ කල්පනා කර බුදුරජාණන් වහන්සේ දැන් කාටද මම පළමුවෙන්ම මේ ධර්මයේ දේශනා කරන්න කියලා අර අවබෝධ මට්ටම් අනු බුදුරජාණන් වහන්සේට පළමුවෙන්ම පෙනී ගියේ තමන්ට අර ශාස්ත්‍ර වශයෙන් එහෙම නැත්නම් තමන්ට අර මුලදී ආර්ය පරිශ්‍රණ යන අවස්ථාවේදී හමු වෙලා එක්තරා ප්‍රමාණයක උදව් වුණු ආලාර කාලාම කියන ඒ ශාස්ත්‍රවරයා සිහිපත් වුණා. මේ ආලාර කාලාම පණ්ඩිතයි බොහොම කාලයක් තිස්සේ කෙලෙස් යටපත් කරගෙන ඉන්න කෙනෙක්, කාරණයක් තේරුම් ගන්න පුළුවන් ශක්තිය ඇති කෙනෙක්. මම ඒ ඉක්මනින්ම මේ ධර්මයේ තේරුම් ගන්න සමත් මම මේ ආලාර කාලාමයන්ට ධර්මයේ දේශනා කරන්න ඕන කියලා ඉඳනවත් එකම දේවදාවුන් ඇවිල්ලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඒ ආලාර කාලාම ශාස්ත්‍රවරයා මීට සතියකට කලින් පරලෝසයටපත් වෙලයි කියලා. ඒකට බුදුරජාණන් වහන්සේට හිතුණලු මහා හානියක් සිදු වුණේ මේ ආලාර කාලාම ජීවත්ව හිටියනම් මේ ධර්මයේ ඉක්මනින්ම තේරුම් ගන්නවා කියලා. ඊළඟට කල්පනා කළා කවුද සුදුස්සා එහෙම හිතනකොට උද්දකරාම පුත් අනිත් ශාස්ත්‍රවරයා සිහිපත් වුණා. ඒ උද්දකරාම පුත්වත් ඒ වගේම පණ්ඩිතයි ඉක්මනින්ම ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි කියලා හිතනකොටම ඒ දේවතාවුන් ඇවිල්ලා මතක් කරා කලින් දවසේ රාත්‍රියේ උද්දකරාම පුත් කාලක් ක්‍රියා කළා කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට හිතුණා එකත් මහා පාඩුවක් උද්දකරාම පුත්ට ජීවත්ව හිටියනම් ඉක්මනින්ම ධර්මයේ තේරුම් ගන්න ඕන කියලා. ඔන්න තුන් වෙනවා ඊළඟට කල්පනා කරේ කාටද මම මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට අර කෘතඥතා පූර්වක කල්පනා කළා මට මේ මා දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ මට බොහොම පිහිට වුණ මේ පස්වග මහණුන් වහන්සේලා උන්වහන්සේලාට පුළුවන් මේ ධර්මයේ ඉක්මනින් තේරුම් ගන්න කියලා කළා. ඊළඟට බැලුවා ඒ අය කොහෙද වැඩ සිටින ඉන්නේ කියලා වෙනුණා අර වර්ණසේසිපතනේ මිගදාය සිටින බව. එතන ඊළඟට භාග්‍යතුන් වහන්සේ එතනින් පිටත් වුණා. ඒ අයට ධර්මයේ දෙසීමට ඒ යන අතර මග ගයාවටත් බෝධිමණ්ඩයටත් අතර උපක තියෙන ආජීවකයෙක් හමුණු බව ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කර වදාලා ඒ උපක ආජීවකයා මේ භාග්‍යතුන් වහන්සේගේ ඉන්ද්‍රිය ප්‍රසන්න බව දැකලා චෛව වර්ණය පිරිසුදු බව දැකලා ප්‍රශ්න කළා. "ඇවත්නි ඔබේ ඉන්ද්‍රියන් ඊටාම පිරිසුදුයි, ඉන්ද්‍රියන් ඊටාම ප්‍රසන්නයි, චෛව වර්ණය පිරිසුදුයි. ඔබ කවරෙකුගේ ධර්මයක් දනුගමනය කරන්නේ? කවරෙක්ද ඔබේ ශාස්ත්‍රවරයා?" කියලා එහෙම ඇහුවාම කිව්වා "මට ශාස්ත්‍රවරයෙක් නැහැ" කියලා. ඊගා ගාථා පෙළක් බුදුරජාණන් වහන්සේ වදාළ බව ප්‍රකාශ වෙනවා. "සබ්බා විභූ සබ්බ විදූහමස්මි ආදී වශයෙන් මම මේ සියල්ල දැනගත් මම සම්‍යක් සම්බෝධියට පැමිණි කෙනෙක්" කියලා ඒ තමන් වහන්සේ බුද්ධත්වයේ ලබාගත්තු බව ප්‍රකාශ කළා. ඒ වගේම මට නමේ ආචාර්යෝ අත්ති සදිසෝමේන විජ්ජති මට ආචාර්යවරයෙක් නෑ මහා සමාන කෙනෙක් නෑ ලෝකයේ මම තමයි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා ඒ තමන් වහන්සේ මහඳුන්වා දුන්නා. නමුත් මේ උපක ආජීවක යමුණ යම් හේතුවක් නිසා හෝ එහෙනම් ඔබ මේ කියන හැටියට අනන්ත ජින නේද කියලා ඒකත් අහගෙන ඉවර වෙලා ඊළඟට කිව්වා එහෙම වෙන්න පුළුවන් කියලා වෙන මාර්ගයක් අරගෙන ගිය බව සඳහන් වෙනවා. එතකොට ඊළඟට භාග්‍යතුන් වහන්සේම අනුපිළිවෙලින් බරණැස බලා යමින් අවසානයේදී අන්නේ ඉසිපත නිමිගදායට ලං වෙනකොට ඒ පස්වග මහණුන් වහන්සේලා ඈතදීම දැකලා උණු උන් අතර කතිකා කරගත්තා. "ඔන්න එනවා ඔය ඇවැත් ගෞතමීන් ශ්‍රමණ ගෞතමීන් එනවා. අර ඒ තමන්ගේ ඒ දුෂ්කර ක්‍රියා අතහැරලා බාහුලික එහෙම නැත්නම් සුඛෝභෝගී ජීවිතයකට ගිහිල්ලා දැන් අපි සොයාගෙන ඉනවා කියලා අපි කවුරුවත් නොනගිට ඉඳිමු පාසිවුරු පිළිගැනීම ආදී ඒ ගෞරවාන්විත ඒ ආචාර චාරිත්‍ර නැතිව පුටුවක් විතරක් තියමු ඕන්නම් ඉඳගන්න" එහෙම කතිකා කරගත්තා. නමුත් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා සංඝයා වහන්සේලාට මා ලං වෙන්න ඒ අයට ඒ කතිකාවේ ඉන්න බැරි වුණා. ඉබේම වගේ ඇතම් කෙනෙක් ඉදිරියට ඇවිල්ලා මගේ පාසිවුරු පිළිගත්තා. තවත් කෙනෙක් අර පසු දෙනා අතුරෙන් ඒ ආසනයක් පිළියල කරා. තවත් කෙනෙක් පාදෙවීමට පැන් සූදානම් කළා. නමුත් ඒ විදිහට සාගන්තුක සත්කාර කළාට මොකද මට ආවුසෝ ඇවැත්නි කියන ව්‍යවහාරිනුත් නොමිනුත් මට ආමන්ත්‍රණය කළා. ඔන්න එතකොට භාග්‍යතුන් වහන්සේ රාශි ගන්නවා. මම ඒ පස්වග මහණුන් වහන්සේලාට කිව්වා, මහණෙනි මට නමින් ආවුසෝ කියන වාදයෙන් මට අමතන්න එපා. මම මේ අමෘතය නිර්වාණාමෘතය මං සොයාගත්තා. මම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තා. මම සම්මා සම්බෝධියට පැමිණියා. ඒක නිසා එසේ ව්‍යවහාර කිරීම සුදුසු නෑ කියලා ප්‍රකාශ කළා. මම නුඹලා කන් යොමු කරන්න, කන් නමන්න, මම නුඹලාට ධර්මය දේශනා කරනවා. ඒ ධර්මය ඇසීම තුළින් උඹලාට මේ යම් අර්ථයක් සඳහා පැවිදුනාද, ඒ අර්ථය ඉෂ්ට කරගන්න ලැබෙනවා කියලා. නමුත් ඒ සංඝයා අපේ පස්සේ වගේ මහණුන් වහන්සේලා පණවෙනවට ඒක විශ්වාස කරේ නැහැ. ඒක විශේෂ ශ්‍රමණ ගෞතමීන් එක වෙන්නේ අරතරන් ඒ දුෂ්කර ක්‍රියා කළත් ලබා ගන්න බැරි වුණු දෙය. දැන් ඉතින් ඔය ඒ වීරිය අතහැරලා ගිහිල්ලා බාහුලික වෙලා එහෙම නැත්නම් සුඛෝභෝගී ජීවිතයට නැඹුරුනාට පස්සේ කොහොමද සොයාගන්නේ කියලා ඒක විශ්වාස කරේ නැහැ. දෙවනුවත් තමන් වහන්සේ ඒ පස්වග මහණුන්ට ඒක ප්‍රකාශ කළත්, දෙවනුවත් ප්‍රකාශ කළත් ඒ පස්වග මහණුන් එක පිළිගත්තේ නැහැ. අන්තිමේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා, මහණෙනි මම වෙනදත් නුඹලාට මේ විදිහ දෙයක් කිව්වද කියලා. මහණෙනි මම මීට කලිනුත් මේ විදිහ කතාවක් නුඹලට කිව්වද කියලා. අන්න ඒ කහනවත් එක්කම අර පස්වග මහණුන්ගේ අර කිමුණ ආකල්පය වෙනස් වෙලා නැතමයේ ස්වාමීනි කියලා ඒකට පිළිතුරු දුන්නා. අර මෙතෙක් ආවුසෝ කියලා කිව්ව පස්වග මහණුන් වහන්සේලා එනක නැතමයේ ස්වාමීනි කිව්වා. අන්න ඒක තුලින් අපි යමක් ඉගෙන ගන්න ඕන. ඒකට භාග්‍යතුන් වහන්සේ තෙන්දි පාවිච්චි කළ වෙන ප්‍රාතිහාර්ය නෙමෙයි, සත්‍යයේ ප්‍රාතිහාර්යයි. සත්‍යයේ ප්‍රාතිහාර්ය තුලින් අර පස්වග මහණුන් වහන්සේලා ගමනේ වුණා. ගමනේ වෙලා එතන ඉඳලා ඔන්න ඒ කන්නමන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේදී තමයි ඔන්න භාග්‍යතුන් වහන්සේ, එහෙනම් මහණෙනි කන් දෙන්න මම මේ ධර්මයේ දේශනා කරනවා කියලා දැන් ඔය අපි සඳහන් කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කළේ. ඒකෝලේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ තියෙන ප්‍රධාන එක කෙටියෙන් සැකවින් මේ අවස්ථානුකූලව ප්‍රධාන කාරණා ටික විතරක් අපි මතු කරන්න බලනවා. මේ ධර්ම චක්‍රය පෙරලීම කියන කාරණය තුල තිබෙන ඒ වටිනා කාරණා දැන් ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ දේශනාව එල්ල කළේ මේ පස්වග මහණුන් වහන්සේලාටයි. උන්වහන්සේලාගත්තු දෘෂ්ටිය වුණේ අත්ති කිල මතාන් යෝග කියන ඒ අර කයට දුක් දීම් තුලින් විමුක්තිය ලබා ගන්න පුළුවන් කියන අදහසයි. ඒකොට ඒක ඉවත් කිරීමට උපකාර වෙන අන්දමින් බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේ ලබාගත්තු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කරේ මධ්‍යම ප්‍රතිපදාවක් හැටියට. අන්න ඒ සූත්‍රයේ දේශනාව ආරම්භයේදීම මහණෙනි මේ අන්ත දෙකක් තිබෙනවා, පැවිද්දකු විසින් නොසෙවිය යුතු, එහෙම නැත්නම් සේවනය නොකටයුතු, පුරුදු නොකටයුතු මොනවද? කාමසුකල්ලිකානුයෝගය. ඒක කාමසුකල්ලිකානුයෝගය කියන එක පංචකාම සම්පත්තිය ඇලි ගැලී සිටීම, ඒක හීනයි පහත් කියන එකයි, හීනයි ග්‍රාම්‍යයි පෝතුඥානික පුදුන්න අයට සුදුසු එකක්, ඊළඟට අනාර්යයි, ඒ වගේම අනර්ථ සංහිතයි, යහපත ගෙන දෙන එකක් නොවේ, අවැඩ පිණිස හේතු වෙන දෙයක් කියලා එහෙම හඳුන්වලා කාමසුකල්ලිකානුයෝග කියන මේක එකාන්තයක්. ඊළඟට දෙවෙනි අන්තය හැටියට දැක්ුවේ අන්න අර අත්තකිල මතානුයෝග. ඒක හීන ග්‍රාම්‍ය නෙවෙයි, නමුත් ඒක දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ, ඒක දුක් ගෙන දෙන එකක්. ඒ වගේම අනර්ථ අනාර්යයි, ඒ වගේම අනර්ථකරයි. එතකොට ඒ අන්ත දෙක ඉක්මවලා ඔන්න තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගෙන තිබෙනවා. ඒක චක්කුකරණී ඥානකරණී ඔය විදිහට දක්වනවා. ඇස පහළ කිරීමට, ඥානීය පහළ කිරීමට, අවබෝධය ප්‍රඥාව පහළ කිරීමට, විමුක්තිය ලබා දීමට හේතු වෙන මාර්ගයක් බව හඳුන්වලා දෙමින් ඊළඟට ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පින්නතුන් කවුරුත් දන්නවා, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට මධ්‍යම ප්‍රතිපදාව හැටියට ඉදිරිපත් කළේ එහෙම ප්‍රකාශ කළා. ඊළඟට අන්නර චතුරාර්ය සත්‍යය ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දක්වා වදාලා දුක්ඛ මේ තමන් වහන්සේ සොයාගත්තු ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය මේ පිනතුන් කොටිකුත් දැන් ඉතින් අහලා තියෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ඒ චතුරාර්ය සත්‍යය මෙතෙන්දි මේ පළමුණු වරට බුදුරජාණන් වහන්සේ ලෝකයට හඳුන්වන්නේ දෙන්නේ. ඒ හැම එකක්ම ආර්ය නාමයෙන් හඳුන්වනවා. දුක්ඛාර්ය සත්‍ය ඊළාට සමුදය දුකේ හට ගැනීමට හේතුව, ඊළාට දුක නිරුද්ධ වීම නම් වේ නිවන, ඊළඟට ඊට මාර්ගය ප්‍රතිපදාව, ඒකම තමයි මධ්‍යම ප්‍රතිපදාව හැටියට දක්වා වදාළේ. ඊළාට මේ එක එකක් ගැන ඉතින් දුක්ඛාර්ය සත්‍ය හැටියට හඳුන්වන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ, පිහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. ඔය විදිහට හැඳින්නවා දුක කියන එක. උපදීම, ජරාව, ව්‍යාධිය, මරණය, ඊළඟට අප්‍රියන් හායක් වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, තමන් බලාපොරොත්තු වෙන දේ නොලැබීම, ඊළඟට සැකෙමින් ගතහොත්, හෙටියෙන් සලකා ගතහොත්, පංච උපාදානස්කන්ධේම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන උපාදානස්කන්ධ පහම දුකක් කියලා ඒ විදිහට දුක්ඛස්කන්ධය ආර්ය දුක්ඛාරය සත්‍ය හඳුන්වා වදාලා, ඊළඟට දෙවනුව කමුදේ සත්‍ය හැටියට මේ තණ්හාව, තණ්හාවේ ස්වභාවය තෙන් ප්‍රකාශ කරලා, යයන් තණ්හා පූර්ණෝ භවික පුනර්භවය ඇති කරන්න හේතු වෙන්නේ මේ තණ්හාවයි. නන්දි රාග සහගත සතුටු වෙන ඇලීම් ස්වභාවය ඇති දෙයක් මේ තණ්හාව. තත්‍ර තත්‍රාභිනන්දිනී ඒතන්හි සතුටු වෙන ස්වභාවය ඇති. ඊළඟට ඒක තුන් ආකාර කරලා දක්වනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, පංචකාමයන් පිළිබඳව තියෙන තණ්හාව, තෘෂ්ණාව, භවයට ඇති භවයේ සංසාරයේ සැරිසැරීමට භවයට ඇති ආසාව. ඊළඟට විභව තණ්හා කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය හා සම්බන්ධව එකට යන, ඒක අර භව තෘෂ්ණාවට අනිත් පැත්තට තියෙන ආත්ම සංඥාවත් එක්කම යන විනාශ කිරීමේ, විනාශ කර දැමීමේ අදහස. අන්න ඒ විභව තණ්හාව අර ශාස්වත දෘෂ්ටිය හා සම්බන්ධව භව තෘෂ්ණාව තිබෙනවා වගේ උච්ඡේද දෘෂ්ටිය හා සම්බන්ධව බැඳී තිබෙනවා විභව තෘෂ්ණාව කියන එක, විභව තණ්හාව කියන එක. ඒ කියන්නේ මේ පැවැත්ම, මේ පැවැත්මේ මිදීමට අර ශාරීරිය දිවිනසා ගැනීම වගේ අන්න එහෙම ප්‍රතිපදාවක් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ එවැන්නක් නොවේ. මේ පින්නතුන් දන්නවා මේ අර මධ්‍යම ප්‍රතිපදාව තුළ තියෙන්නේ තමන්ගේ පුද්ගල පෞරුෂය පිළිබඳ සම්පූර්ණ පරිවර්තනයක්, සම්‍යක් දෘෂ්ටියෙන් පටන්ගෙන සම්මා සමාධිය කරා යන ඒ විදිය විමුක්ති මාර්ගයක් ඔස්සේ තමයි ඒ කෙනුගේ ඇස නුවණ ප්‍රඥාව පහළ කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් අන්න ඒ තෘෂ්ණාවේ ස්වභාවය ප්‍රකාශ කළා. විනාට ඒ නිරෝධ සත්‍ය හැටියට දක්වලේ ඒ තණ්හාවගේම, තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධාය, තණ්හාවම නිරවශේෂ වගේන් නිරුද්ධ කිරීම, එයින් මිදීම, එයින් නොලැබීම කියන නිරෝධ සත්‍ය, එහෙම තමයි නිවන හැටියට දක්වුවේ, දක්වා වදාළේ. ඊළඟට ඒකට මාර්ගය තමයි අර කියාපු මධ්‍යම ප්‍රතිපදාව හැටියට තියෙන මාර්ග සත්‍ය හැටියට තියෙන්නේ. සම්මා දිට්ඨි වල ඉඳලා සම්මා සමාධියට යන ඒ දක්වා යන ඒ අංග 8යි. ඉතින් ওই විදිහට ඒ කෙටියෙන් කියතොත් එන්නේ චතුරාර්ය සත්‍ය හඳුන්වා දීලා, අනේ ඊළඟට තවත් සුවිශේෂ විග්‍රහයක් එතෙන්දි දක්වනවා. මේ එක එක සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව පළමුවෙන්ම තමන් වහන්සේට මේ දුක්ඛාර්ය සත්‍යයි කියලා ඒ වැටහීම ඇති වුණා. මේ දුක්ඛාර්ය සත්‍යය කියලා ඒ පළමුවෙනි වැටහීම ඇති වුණා. ඊළඟට මේ දුක්ඛාර්ය සත්‍ය පිරිසිදු දත යුත්තක්, සම්පූර්ණයෙන් අවබෝධ කටයුත්තක්, මේක පිළිබඳ අඩාල අවබෝධයක් ලෝකයා තුළ තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන් අවබෝධ කරගත යුතුයි, පරිඤ්ඤයයන් කියලා කියනවා. ඒකට දුක්ඛං දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව යොදන වචනේ එතන ආර්ය සත්‍ය පිරිසිදු දත යුතුයි, පරිඤ්ඤයයන්. ඊළඟට ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේට ඇති වුණා. ඊළඟට තුන්වෙනුව ඊළඟට කියවෙනවා පරිඤ්ඤාතං. ඒ අවබෝධය, ඒ පූර්ණ අවබෝධය පරිපිනිස දැනගැනීම මම ලබා ගත්තා. එතකොට ඔන්න ඒ අවස්ථා තුන තමයි තිපරිවට්ටම් කියලා කියන්නේ. අවසානයේ කියන තිපරිවට්ටම් ද්වාදසාකාරම්. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සඳහන් වෙනවා. මේ සමතම් කෙනෙකුට මේක ගැටලුවක් වෙලා තිබෙනවා. පරිවර්ත තුනක් සහ 12 ආකාරයක් ඇති ධර්ම චක්‍රයයි. මේ ධර්ම චක්‍රය පරිවර්ත තුනක් සහ 12 ආකාරයක් ඇති එකක්. එතකොට මේ 12 ආකාරය වෙන හැටි ඔන්න දැන් දුක්ඛ සත්‍ය පිළිබඳව අර මේ දුක්ඛ සත්‍යයි කියලා ඒ පළමුවෙනි දැන් යමක් පිළිබඳව අමුතුවෙන් සොයා ගැනීමම පරිවර්තනයක්, පරිවර්තයක්, පෙරලීමක්. එතකොට පළමුවෙනි පෙරලීම තමයි මේක දුක්ඛාර්ය සත්‍යයි කියලා හඳුනා ගැනීම. ඊළඟට මෙන්න මේ ඒක පිළිබඳව තිබෙන මේක තමන්ගේ චිත්තසංතාණය තුලින් මේක පෙරලන්න පුළුවන්, මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන අවබෝධයයි පරිඤ්ඤයයන් කියන්නේ. මේක පිරිසිඳ දත යුතුයි. ඒ පිරිසිඳ දැන ගැනීම අවසාන වුණාම අන්න පෙරල චක්‍රය සම්පූර්ණයි. පරිඥාතං. ඔන්න එතකොට තිපරිවට්ටම්. පෙරලීම එහෙමන පරිවර්ත තුනක් එතන තිබෙනවා. ඊළාට සමුදය සත්‍ය පිළිබඳවත්. මේ සමුදය සත්‍ය පිළිබඳව තණ්හාව පිළිමයේ ආර්ය දුක්ඛ සමුදය සත්‍ය හඳුන්වන්නේ අර කලින් සඳහන් කළ ආකාරයට තණ්හාවයි. ඒක පිළිබඳව තියෙන ප්‍රහාණය. තණ්හාව නම් ප්‍රහාණය කළ යුතුයි, දුරු කළ යුතුයි, ඉවත් කළ යුතුයි. එතකොට ඉවත් කළ යුතුයි, ඉවත් කළ හැකියි කියන අවබෝධය ආවා දෙවෙනුව. ඊළඟට ඒක ඉවත් කළා, සම්පූර්ණ කළා, ප්‍රහීණ. එතකොට සමුදය සත්‍ය පිළිබඳව මේ වචන තුන සඳහන් වෙනවා. මේ දුක්ඛ සමුදය සත්‍යයයි, ඊනාට මේ දුක්ඛ සමුදය සත්‍යය පහතබ්බම්. ප්‍රහාණය කළ යුත්තක්. ඊනාට පහීණ. ප්‍රහීණ කළා, මම විසින් ප්‍රහීණ කළා. චිත්තසංතාණයෙන් එක නිරපාදයක්ම. ඊළඟට නිරෝධ සත්‍ය පිළිබඳව. අර කියාපු තණ්හාව නැති කිරීම තුලින් ඇති වෙන්නේ නිරෝධයයි. ඒ නිරෝධය භව නිරෝධයම, තණ්හා නිරෝධය. එතකොට ඒ තුලින් ඒ ඒක පිළිබඳව සඳහන් වෙන්නේ සච්චිකාතබ්බං. ඒ සාක්ෂාත් කළ යුත්තක්. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කටයුත්තක්. නිරෝධය කියන එක ප්‍රත්‍යක්ෂ කටයුත්තක් බව තේරුම් ගත්තා. ඊළඟට ප්‍රත්‍යක්ෂ කළා. සච්චිකාතබ්බං සච්චිකතං. මෙතන තුනක් එනවා. මෙය නිරෝධාර්ය සත්‍යයයි. මේ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කටයුත්තක්. ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. ඒ වගේම අප්‍රත්‍යක්ෂ කළා තිබෙනවා. කළා. කියලාන්නේ ඒ පැත්තෙනු සම්පූර්ණයි. ඔන්න ඊළඟ මාර්ග සත්‍යය. මේ ටික කරනකොට මාර්ගය වැඩිලා ඉවරයි. ඉතින් මාර්ගය පිළිබඳව කියන්නේ කේ භාවයේ තබ්බං. මාර්ග සත්‍යය වැඩි යුත්තක්. වැඩි හැක්කක්. ඒ වගේම වඩන ලදී භාවිතං. ඔන්න එතකොට අර හතරයි චතුරාර්ය සත්‍යය අර විදිහට තුනකට බෙදලා ගත්තොත් එතන 12 ආකාරයක් වෙනවා. තිපරිවට්ටම් 12 ආකාරයන් ඉති භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන අවස්ථාවේ පස්වග මහණුන් මහන්සේලාට මහණෙනි මම මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඔය කියාපු තිපරිවට්ටම් 12 ආකාරම් කියන ආකාරයෙන් පරිපූර්ණ වශයෙන් ඒ ඥානය මගේ පිරිසිදු වෙන තාක් ඥාන දර්ශනේ පිරිසිදු වෙන තාක් මම සම්මා සම්බෝධි කියලා කිව්වේ නෑ. ඒක පිරිසිදු වුණ අවස්ථාවේ මම එහෙම ප්‍රකාශ කළේ කියලා සංඝයා වහන්සේලාට හේතු ගැන්නුවා. ඉන්න අපිට හිතා ගන්න තියෙන්නේ අන්න අර දැන් මේ පින්නතුන්ට සමහර විට දන්නවත් ඇති ඔය සෝවාන් මාර්ගඥානෙදී ඒ මූලික දර්ශනය ලැබෙනවා. නමුත් ඊට එහාට වැඩ කිරීම තමයි දැන් අර මේ ආර්ය සත්‍යයන් පිළිබඳව සාමාන්‍ය අවබෝධය ලැබුණොත් ඊළඟට ඒවා ක්‍රියාත්මක වුණු අවස්ථාවේ සම්පූර්ණ වුණු අවස්ථාවේ තමයි යන අරහත්ත්වයේ හෝ අර කියාපු සම්බෝධිය බුදුරජාණන් වහන්සේ ලබා ගත්තේ. ඒක සුවිසුද්ධ වුණා කියලා කියන්නේ ඒකයි. ඔන්න ඔය ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ මගේ ඥාන දර්ශනය මේ තිපරිවට්ට ද්වාදස ආකාර කියන පරිවර්ත තුනක් සහ 12 ආකාරයකින් සම්පූර්ණ වුණු අවස්ථාවේදී මම මේ දෙවියන් මාරයින් බමුන් ඒ කිසිවක විසින් හරවන්න බැරි යන්ද මේ ආපසු හරවන්න බැරි යන්ද මේ චක්‍රය මම මේ ධර්ම චක්‍රය ප්‍රකාශ කළේ මේ පෙරළුවේ කියලා ඒ විදිහට ඔන්න එතන ඒක තමයි ඉතින් කොට ධර්ම චක්‍ර පවත්වන කියලා කියන්නේ ධර්ම චක්‍රය පෙරළුවා එතන සසන්තාණී පෙරළුවේ ධර්ම චක්‍රය ලෝකයාටත් හඳුන්වා දුන්නා. ඊළඟට ඒ එහි ප්‍රතිරාවයනින් නාද නින්නාද වශයෙන් ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසාන වෙනකොට එතන සඳහන් වෙනවා මිනිස් ලෝකයේ පස්වග මහණුන් අතරින් කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් මඟට පැමිණියා කියලා. ඒක දක්වනවා එතන යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං. එයින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ සෝවාන් ඵලය තුල තිබෙන ඒ ප්‍රත්‍යක්ෂයේ කෙටියෙන් දැක්වුවොත් ඔන්න ඔය වචන ටිකෙන් හඳුන්වන්න පුළුවන් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං. යම් තාක් දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේද ඒ හැම දෙයක්ම නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ කියන එක. ඒක තමයි පටිච්චසමුප්පාද න්‍යාය. එතකොට එතනත් චක්‍රයක් ඇතිවීමත් නැතිවීමත් පිළිබඳව චක්‍රයක් තිබෙනවා. ඒක මේ පින්නතුන් දන්නවා. දැන් ඔය පටිච්චසමුප්පාද ධර්මයේ මෙතන කියවුනේ නැතත් 12 ආකාර පටිච්චසමුප්පාද ධර්මයේ උපාසිකාවන් පව ඔය සජ්ජායනා කරන අනුලෝම පටිලෝම වශයෙන් ඒක තුල තියෙන චක්‍රයක් අවිද්‍යාව නිසා සංස්කාර ආදී වශයෙන් ගිහිලා අන්තිමට මේ පංචපාදානස්කන්ධය කියන දුක්ගඩ ගොඩ නැගෙනවා. යම් අවස්ථාවක විද්‍යාව ප්‍රහීන වුණා නම් පංචපාදානස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ ටික තමයි මෙතන කෙටියෙන් සඳහන් වුණේ. ඒකට අපිට මේ සූත්‍රය දිහා බලලා හිතා ගන්න බෑ කොහොමද කොණ්ඩඤ්ඤ ඒ තාපසයන් එහෙම නැත්නම් කොණ්ඩඤ්ඤ මේ භික්ෂුන් වහන්සේ සෝවාන් වුණේ කියලා. නමුත් උන්වහන්සේලා අරගෙන තිබුණු ඒ දෘෂ්ටිය ඉවත් කරාට පස්සේ අර අත්තකිලමථාන යෝග කියන ඒ අන්තය ඉවත් කරාට පස්සේ කාමසුකල්ලිකාන යෝග කියන අන්තය කොහොමත් ඇතහැරලා තමයි ඒ තපසට ඒ තවසට බැස්සේ උන්වහන්සේලා. එතකොට ඒ මැදුම් පිළිවෙත හන්න සකස් කළා බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය ආදී වශයෙන් ඉදිරිපත් කළ අවස්ථාවේ කොණ්ඩඤ්ඤ තාපසයන්න් වහන්සේ තුලේම භික්ෂුන් වහන්සේ තුල අන්න අර ඒ මාර්ගාංග ඒ අවබෝධය ශක්තිය වැඩිලයි. අන්න පටිච්චසමුප්පාද ධර්මයේ කියන පටිච්චසමුප්පාද ධර්මයේ ඒ සිද්ධාන්තයමයි චතුරාර්ය සත්‍ය තුල තිබෙන්නේ. දුක්ඛ ඊළාට යමක් දුකක් තිබෙනවා නම් ඒකට හේතුව බුද්ධි වෙන්න ඕන. ඒල හේතුව ප්‍රහීන කළ තැන දුක ප්‍රහීන වෙනවා. එතනත් ඒ තියෙන චක්‍ර ස්වභාවයක් තිබෙන්නේ. යමක් තිබෙනවා නම් ලෝකෙට හේතුවක් තිබෙනවා. හේතු ඉවත් කළ තැන හේතුව නැති කිරීම තුළ අන්න අර ඒ දුකක් නැති වෙනවා. ඉතින් ඒ හැමතැනම තියෙන්නේ අර චක්‍රයයි. ඔය ඒ ධර්ම චක්‍රය කොණ්ඩඤ්ඤ තාපසයන්න් තුල ක්‍රියාත්මක වීමෙනුයි යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධම්මං කියන අවබෝධය ආවේ. ඉතින් ඒ යංකින්චි කියලා කියන්නේ මොකද්ද? අර කියාපු පංච උපාදානස්කන්ධයමයි යම් අවස්ථාවක තණ්හාවෙන් අල්ලාගත්තු. අවිද්‍යාව නිසා නම් මේ පංච උපාදානස්කන්ධය අල්ලගන්නේ. අවිද්‍යාව නැති වුණු තැන, අනවබෝධය ඉවත් වෙලා අවබෝධය ආපු තැන, අර ආත්ම දෘෂ්ටි අතහැරුණු තැන, භව තෘෂ්ණා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඒ තණ්හාවලට හේතු වුණු ආත්ම දෘෂ්ටිය ඉවත් වුණු තැන අන්න අර ප්‍රත්‍යක්ෂයෙන් කෙනෙකුට ඒක ඇතුළතින් ප්‍රත්‍යක්ෂ වෙලයි අර කොණ්ඩඤ්ඤ ආවිනාසිතේ ධර්ම චක්ෂු දහම් ඇස පහළ වුණා කියලා කියන්නේ. ඉතින් චක්කුං උදපාදි ඥානං උදපාදි ඔය ආදී සඳහන් වෙන්නේ ඇස ඥානය විඥාව ආලෝකය ප්‍රඥාව ඇති වුණා කියලා කියන්නේ. මේ දහම් ඇස පහළ වීමයි. අන්න කොණ්ඩඤ්ඤ තාපසයන්න් වහන්සේට දහම් ඇස පහළ වුණාට පස්සේ උන්වහන්සේට අර ඒහි භික්ෂු භාවයේ පැවිදි ලබා වුණ බව එහෙමත් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය වුණාට පස්සේ ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේම අඤ්ඤාසිවත භව කොණ්ඩඤ්ඤ අඤ්ඤාසිවත භව කොණ්ඩඤ්ඤයි කොණ්ඩඤ්ඤ මේ තේරුම් ධර්මයේ තේරුම් ගත්තා කියලා ඒ උදාන වශයෙන් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. එදා ඉඳලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නාමය ලැබුණේ තුන්වහන්සේට. ඒක නිසායි. එතකොට ඒ විදිහට සාර්ථක අන්දමින් ධර්ම චක්‍රය පෙරළුවාට පස්සේ තමන් වහන්සේගේ సంతානයේ පෙරළුනේ ධර්ම චක්‍රේ. අර ඒ පස් දෙනා වහන්සේලාගෙන් එක්කෙනෙකු තුල අපිට මේ මනුෂ්‍ය ලෝකයේ සිදුවුණු පරිවර්තනය විතරක් හිතලා බලනවනම් අන්න ඒ පරිවර්තනය සිද්ධ වුණා. ඒ අවස්ථාවේ තමයි ඉතින් අර මේ පින්නතුන් කවුරුත් දන්නවා ඔය පිරිත් සජ්ජායන ආදී බොහොම දෙනා අසන්න ප්‍රිය. ඊළඟට තිබුණේ ඒ ධර්ම චක්‍රය පෙරිල්ලා ගිය හැටි දෙව්ලොවින් දෙව්ලොවට බඹලොවින් බඹලොවට. එතකොට අන්න ඒ ධර්ම චක්‍රය කියනකොට එතකොට ඒ චක්‍රය පෙරලීමක් එතනත් සිද්ධ වෙනවා. ඉහළට පෙරලී යාමක් මෙතන කියන්නේ භූමාටු දෙවියන්ගෙන් පටාගෙන සදෙව්ලෝ ඊළඟට බඹලෝ ඔය විදිහට පෙරිලා පෙරිලා ගියා. පෙරිලා ගියේ අන්න අර නාදනින්නාද වශයෙන් මේකේ රාවේ මේ ඉසිපතනේ මේ ගදායේ මේ මහගතුන් වහන්සේ විසින් මේ තථාගතයන් වහන්සේ මේ විදිහට ධර්මය ධම්මචක්කයේ කරකැව්වා කියන ඒ රාවේ එතෙන්ට විහිදිලා ගියා. ඉතින් ඔන්න ධම්මචක්‍ර පවත්වන සූත්‍රයේ සාමාන්‍ය ඒකේ අඩංගු ටිකයි ඔය අපි ප්‍රකාශ කළේ. දැන් මේක තව ටිකක් අපි හිතලා බලනවා නම් මේ ධර්මචක්‍රය ගැන ලෝකයේ බොහෝ දේවල් පවතින්නේ චක්‍ර හැටියටයි. කාල චක්‍රය. දැන් කාල චක්‍රය ගැන හිතලා බලනවා නම් දවස ගැන හිතලා බලමු කලින්ම. දවල් කාලයේ අවසානයේ රාත්‍රි කාලය. රාත්‍රි කාලයේ අවසානයේ දවල් කාලයයි. ওই විදිහටයි කාල චක්‍රය දවසක් තුල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා අන්තිමට මේක දින, සති, මාස ওই විදිහට ගිහිල්ලා අවුරුදු ඔහොම යනවා. අන්තිමට කල්ප වශයෙන් බැලුවත් ඒවායේ තිබෙනවා මේ ධර්මයේ සඳහන් වෙන සංවට්ට විවට්ට කප්ප. ඇතම් කල්ප ආරම්භ වෙන මේ ලෝකේ පිළිබඳවත් අර විදිහට චක්‍ර ආකාරයක් තිබෙනවා. කාල චක්‍රයක් තිය විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔය ආනා චක්‍රය කියන එකත්. ආනා චක්‍රය ආඥා චක්‍රය කියන එකත් දැන් ඔය අතීතයේත් අඬ බෙර ගැසීම ආදී වශයෙන්ුත් තවත් නොයෙකුත් එහෙම නැත්නම් අපි හිතමු රජ කෙනෙක් පසල් දනව්වක ජනපදයක යම්කිසි කැරැල්ලක් ඇති වුණාම තමන්ගේ ඇමතිවරු සේනා සේනාපතිවරු ඇරලා ඒවා සංසිඳුවලා ආවට පස්සේ නැවත වාර්තා කරනවා. එතකොට ඒ තෑගි භෝගෙ හැමක් දෙනවා ඒ ඇයිට. අන්නේ නැවත වාර්තා කිරීම එතනත් චක්‍රය පෙරලා ගිහිල්ලා ආපසු වෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන. එතකොට මේ ධර්ම චක්‍රය අර මේකෙදි අන්තිමට මේක වාර්තා කිරීම කොහොමද වුනේ මේ ධර්ම චක්‍රය පිළිබඳව? ඒ ටිකයි මේ සූත්‍රය අගට සඳහන් වෙන්නේ. අයංච දසහස්සී ලෝක ධාතු සංකම්පී සම්පකම්පී සම්පවේදී අපමානෝච උලාරෝ භාසෝ ලෝකේ පාතුරහසුයි අතික්කම් දේවානං දේවානු භාවන්ති කියලා ඒ සූත්‍රය අවසාන වෙන්නේ. අන්න අර වාර්තා කිරීම වගේ මේ මුළු මහත් විශ්වය කම්පාවීම තුලින් මේ ආලෝකයේ පිහිදීම තුලින් අන්න අර මේ ධර්ම චක්‍රයේ ක්‍රියාත්මක වීම ක්‍රියාත්මක වුණු බව ලෝකයාට ප්‍රත්‍යක්ෂ වුණා. එතකොට ඒ වගේ තමයි මේ ආනා චක්‍රයත් ඒ විදියයි. ඊට තවත් එකක් තිබෙනවා මේ පින්නතුන් අහලා තිබෙන ඔය චක්‍රවර්ති රජවරු ගැන ඔය ධර්ම කතාවල තිබෙන මේවා මේ කාලේ නම් සමහර විට සමහර කෙනෙක් විශ්වාස නොකරන්නත් ඉඩ තිබෙනවා. නමුත් බුද්ධ වචනේ වශයෙන් තිබෙන ඕන නිදර්ශනක් වශයෙන් කියනවා නම් මහා සුදස්සන ජාතක මහා සුදස්සන කියලා රජු චක්‍රවර්ති රජ කෙනෙක් පිළිබඳව බුදුරජාන් වහන්සේ ඒ පරිනිර්වාණ සූත්‍රයේ ප්‍රකාශ කරනවා. මේ කුසාවතී රාජධානියක් ගැන සඳහන් වෙනවා. ඒ අතීතයේ මහා සුදස්සන කියන චක්‍රවර්ති රජු පිළිබඳව මහා ආශ්චර්යවත් දේවල් එතන සඳහන් වෙන්නේ. රජ කෙනෙකුට ඒ පහළ වෙන චක්‍ර රත්නය චක්‍රවර්ති රජ කෙනෙකුට චක්‍ර රත්නය පහළ වෙන්නේ පොහොය දවසක මහතුමහල් තලයට නැගිලා එතෙන්දී පොහොය 800 සමාදන් වෙලා ඉන්න අවස්ථාවකේ කියලා කියනවා. ඒ දිව්‍යම චක්‍ර රත්නය පහළ වෙන්නේ ඒ චක්‍ර රත්නය පිහිට කරගෙන තමයි සියුදිග මේ මුළු මහත් ලෝකය දිනන්නේ. ඒ විදිහට ඒ ධර්මයේ සඳහන් වෙනවා චක්‍රවර්ති රජු පිළිබඳව කියන ධම්මිකෝ ධම්ම රාජා ධාර්මික රාජ්‍ය පිළිබඳ සංකල්පයක් එතන තුල තියෙනවා. අපි ඇත මහා පින්වන්ත රජ කෙනෙකුට ඒ බඳු අවස්ථාවක පහළ වෙන ඒ සත්තර රත්න හත අතුරින් එකක් තමයි චක්‍ර රත්නය. ඒ චක්‍ර රත්නය පිළිබඳවත් කියවෙන්නේ ඒ චක්‍ර රත්නය පහළ වුණාට පස්සේ මහා සුදස්සන රජු පිළිබඳව ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. මේක ගැන කලින් අහලා තිබුණු නිසා මේ විනි චක්‍ර රත්නයක් පහළ වෙන්නේ සක්විති රජුගුටේ කියලා විනාට ඒ චක්‍ර රත්නයට කෙණ්ඩියකින් පෑන්මක් කරලා මේ චක්‍ර රත්නය පෙරළී ඒවා කියලා ඒ යම් අදිෂ්ඨානයක් කළාම ඒ චක්‍ර රත්නය සිවුදිකට පෙරළී යමින් ඒ රටවල් වල රජවරු මේ සක්විති රජුගේ ඒ චක්‍රවර්ති භාවය පිළි අරගෙන තමන් යටත් වැසියන් වුණා. යටත් වැසියන් වුණේ යුද්ධයෙන් නොවේ යතෙන් සඳහන් වෙන්නේ. සිවුරංග සෙනඟක එක ගියාට චක්‍රවර්ති රජු තමන්ට නතු කරන්නේ කොහොමද? පංචශීලය සමාදන් කරලා. සමාදන් කරනවා සතුන් නොමැරිය යුතුයි, හොරකම් නොකරිය යුතුයි, කාමයේ වරදවා නොහැසිරිය යුතුයි, බොරු නොකිය යුතුයි, මත්පැන් නොබිය යුතුයි. මේ තමන් මේ තමන්ට අයිති මේ භූමිය තමන්ම පාලනය කළ යුතුයි කියලා ඔය ටිකෙනුයි ඒවා තමන්ට නතු කරගන්නේ. ඔන්න විදිහේ කතාන්තරයක් ඒ චක්‍ර සක්විති රාජකතාව පිළිබඳව සඳහන් වෙන්නේ. නමුත් එතෙන්දි කියවන අර චක්‍රරත්නය මහා ආශ්චර්යවත් චක්‍රරත්නයක්. එතන කියවෙන්නේ සහස්සාරං සනේමිකං සනාභිකං. ඒ කියන්නේ අර දැන් රෝදයක පරාල වගේ දේවල් තමයි ඔය අර කියලා කියන්නේ. අර දහසක් ඇති, නිම්බලල්ලක් ඇති, මැද නාභියක් ඇති මහා චක්‍රය. ඒ චක්‍රය පෙරළී යනවලු. රජවරුත් ඒ සෙනගත් ඒ අනුව යනවලු. ඔහම සමහර විට සමුද්‍රයත් සමුද්‍රවලි මුහුදත් මුදිනුත් ඇතර ඔහම පෙරළීගෙන ගිහිල්ලා අන්තිමට ඒ සිව්දිග රාජ්‍ය දිනලා අවසානයේ ඇවිල්ලා ඒ චක්‍රරත්නය නගරේ කෙලින්ම එතන පැලුණා වගේ ඒ චක්‍රරත්නය හිටිනවලු. අපතු කරකේ ඇවිල්ලා එතනත් අන්න වාර්තා කිරීමක්. අර ආනා චක්‍රය ආඥා චක්‍රය වාර්තා කිරීමක් වගේ. ඉතින් අන්න එතකොට ඒ ධර්ම ඒ විදිහටම ඒ සංකල්පයට ටිකක් අනුරූපව තමයි මේ දැන් මේ පින්නතුන්ට සිහිපත් වෙනවා ඇති. අර අසිත තවුස මේ බෝසතාණන් වහන්සේ කුඩා අවදීදී ප්‍රකාශ කළ ඒ අනාගත වාක්‍ය ජීව සිටියොත් චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් පැවිදි වුණොත් සම්මා සම්බෝධියට පැමිණෙනවා. අන්නේ සම්මා සම්බෝධි සංකල්පයටත් එතකොට ඒක මේ ධම්මචක්‍රය කියලා කියන්නේ මොකද්ද කියලා මේ පින්නතුන්ට අන්න ඒක හිතා ගන්න පුළුවන්. ධර්මචක්‍රයේ අර තිපරිවට්ටම් ද්වාදසාකාරම් කිව්වේ ඒකයි. අර චක්‍රවර්ති රජුගේ ඒ චක්‍රරත්නය අර දහසක් ඇති, ඊළඟට නිම් වලල්ලක් ඇති, නාභියක් ඇති, සබ්බාකාර පරිපූර්ණං හැම ආකාරයෙන්ම පරිපූර්ණ වූ චක්‍රයක්. ඒ විදිහට මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම චක්‍රය චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ ධර්ම චක්‍රය ඒක ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං පරිවර්ත තුනක්, පෙරලීම් තුනක් සහ දොළොස් ආකාරයක් ආකාර 12ක් වෙන චතුරාර්ය සත්‍යයට අනුව ඒ විදිහට හඳුන්වලා තියෙනවා. එතකොට ඒ චක්‍රත්‍ය පෙරලීමයි ධම්මචක්කප්පවත්තනිය කියලා කියන්නේ. ඒ චක්‍රය පෙරලීමයි ඒ ආනුභාවය අර මුහුද ඉක්මවලා ඒ දේශවලට ගියා චක්‍රවර්ති රජුගේ චක්‍රරත්නය වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය පෙළුණේ ඉහළට. සසන්තාණී පෙරළුණේ ධර්ම චක්‍රය අන්තිමට ඉහළට පෙරළුණේ. භූමාතු දෙවියන්ගෙන් ඉඳලා දෙව්ලොව වමලොව කරාගේ අකනිටා දක්වා පෙරළුණු බවයි කියවෙන්නේ. ඊළඟට එහි රාවිය තමයි රාවණින් නාද වශයෙන් මුළු ලෝකේ ආර කියාපු ආලෝකාදී පැති උනායි කියලා කියනවා. ඉතින් ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් මේ ධර්ම චක්‍ර සංකල්පයේ ඇති වටිනාකම. මේක චිත්තසන්තාණී අර කියාපු හැම දෙයක්ම ක්‍රම චක්‍රයක් තියෙනා වගේ මේ පටිච්ච සමුප්පාද ධර්මය තුලත් තිබෙන්නේ මෙන්න මේ යංකින්ච සමුදය ධම්මා යමක් හටගන්න ස්වභාවයක් නම් ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවය ඇති කියන එකයි. එතකොට ඒකටයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව දක්වා වදාළ මේ චක්‍ර ස්වභාවය මෙතනත් කියවෙනවා. මේ ධර්ම චක්‍රය පෙරලීම තුලිනුත් එතකොට මේ ඒ ධර්ම චක්‍රය පෙරලීම නිසා ලෝකයේ ඇති වුණු පරිවර්තනය අපිට හිතා ගන්න පුළුවන්. ඒ බුද්ධ කාලයේ චිත්තසංතානවල තුන පරිවර්තනයක්, ඊළඟට ඒ වගේම ඒ දේශාන්තරවල ධර්මය පැතිරීම තුලින් ඒ ධර්මය මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි. චතුරාර්ය සත්‍ය තුල සියලුම ධර්ම මේ මුළු මහත් ධර්මයේම මේකේ සාරාංශය අඩංගු වෙලා තිබෙනවා. හැම දෙයක්ම චතුරාර්ය සත්‍යයට එකතු කරන්න පුළුවන්. ඒ තුලම තිබෙනවා පටිච්චසමුප්පාද ධර්මයට අදාළ ධර්ම න්‍යාය අර කියාපු යංකින්චේ සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියන එක. ඉතින් එමෙන්න මේ ධර්ම චක්‍රය පෙරලීම නිසා අසල පුර පසලොස්වක් පොය දවස අපි විශේෂයෙන් අනුස්මරණය කරනවා. ලෝකයේ මහාම පරිවර්තනයක්, විශාලම පරිවර්තනය සිදු වුණු අවස්ථාව හැටියට භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට දක්වා වදාළෙත් ඒකයි. අර අන්ත දෙක ඉවත් කරලා පටිච්චසමුප්පාද ධර්මය තුළින් ලෝකයේ සියල්ල ඇත කියන අන්තයක් තිබෙනවා, සියල්ල නැත කියන අන්තයක් තිබෙනවා, ශාස්ත්‍ර දෘෂ්ටියක් උච්චේ දෘෂ්ටිය කියලා අන්ත දෙකක් තිබෙනවා. ඒ දෙක මැදින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ලෝකයා තුල තිබෙන මේ චිත්තසංතානෙ මේ අවිද්‍යාව කියන අවිද්‍යාව නිසා මේ පංච උපාදානස්කන්ධය කියන මේ දුක් ගොඩක් ලෝකයා ඇති කරගන්නවා. දීර්ඝ කාලයක් මේ සංසාරේ ඒවා ඒ තුල හිර වී ඉඳිමින් යම් අවස්ථාවක මේ අවිද්‍යාව ඉවත් කළා නම් අන්නේ අවස්ථාවේ අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර, අවිද්‍යාව තුලින් ඇති වෙන සංස්කරණය ආත්ම දෘෂ්ටිය තුලින් ඇති වෙන සංස්කරණ ඉවත් වෙලා ඊළාට ඒ සංඛාර නිසාම මේ විඥානය කියලා ලෝකයක් මමත් කියලා දෙකක් සෝ ලෝකෝ සෝ වත්තා මේ ලෝකයයි මේ මමයි කියලා ගන්න ඒ දෙකක් පිළිබඳ සංකල්පයක් තියෙනවා. ඊළාට ඒ දෙක ඒ තුලින් ඇති වෙන විඥාන නාම රූප ආදී වශයෙන් ඇති වෙන චක්‍රයක් එකක් දිය සුලියක් වගේ කරකැවෙනවා මේ චිත්තසංතානය තුළ. එයින් ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අර තණ්හා උපාදාන ආදී වශයෙන් භවය කරා යන්නේ. ඉතින් භව නිරෝධය කරා යන අන්න එහෙම නැත්නම් භව නිරෝධය නම් වූ නිවන කරා යන පරිවර්තනයක් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුලින් ඉදිරිපත් කළේ. එතකොට මේ අපි මේ ධර්ම චක්‍රය හැටියට බොහෝ දෙනා සලකන්නේ සමහර විට ඒක සාමාන්‍ය සංකේතයක් පමණක් හැටියට. නමුත් මේක තුල තියෙන ගැඹුරු කල්පනා කරන්න ඕන මේ ධර්මය. එතකොට අර චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා බුදුරජාණන් වහන්සේට හැකියාව තිබුණා. එහෙම නැත්නම් අර උන්වහන්සේගේ තුල තිබුණ ශක්තියින් වලින් චක්‍රවර්ති කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. ඒ බව කියවෙනවා දැන් සීල කියන බ්‍රාහ්මණයෙක් එක් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දුටුවාම පුදුම විදියෙ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුම විදියෙ වර්ණා මුඛෙන් ගාථා පෙළක් වදාලා ඒක ඔය ධර්මයේ සඳහන් වෙන සීල සූත්‍රයේ නමින් සීල බ්‍රාහ්මණයා බුදු කෙනෙක් පහළ වුණා කියන වචනේ අහනත් එක්කම කොයිතරම් ශ්‍රද්ධාවක් ඇති වුණාද කියලා ඒ කේණිය නැමැති තමන්ගේ ඒ ආරංචිය කියාපු බමුණට කියනවා බුද්ධෝති භෝකේණිය වදේසි බුද්ධ කියලාද කියන්නේ බුද්ධෝති භෝසේල වදාමි බුද්ධ කියලායි මා කියන්නේ ඒකම ප්‍රතිරාව කළාට පස්සේ ඒ විශාල ශ්‍රද්ධාවක් ඇති වෙලා අන්තිම බුදුරජාන් වහන්සේගේ ශාරීරියේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සම්පූර්ණයෙන්ම දැකලා ඇති වුණු පැහැදීම පිට සීල බ්‍රාහ්මණයා කියනවා රාජා අරහසි භවති ඔබ වහන්සේ රජ කෙනෙක් වෙන්න සුදුසු චක්‍රවර්ති කෙනෙක් වෙන්න සුදුසුයි චක්‍රවර්ති කෙනෙක් රජ කෙනෙක් වෙලා මේ මුළු මහත් ලෝකයම තමන් වහන්සේට නතු කරගන්න කියලා අය අර ශ්‍රද්ධාව තුලින් ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ රාජා හමස්මි සේල මම රජුරුව රජ කෙනෙක් තමයි රාජා හමස්මි සේල ධම්ම රාජානුත්තරෝ මම ධර්ම රාජයා අනුත්තර වූ ධර්ම රාජ ඔන්න දැන් හිතා ගන්න ඇතම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ කියනකොට ඒක මේ රාජ්‍ය සංකල්පය ගැන කරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය අඩු වීමට හේතු වෙන වචනයක් කියලා ඇතම් විට කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේම හඳුන්වා දුන්නා මම ධර්ම රාජ. අර ඉදී චක්‍රවර්ති රාජ නමේ සීල බ්‍රාහ්මණයට කිව්වා රාජා හමස්මි සීල ධම්ම රාජ අනුත්තරෝ උත්තරීතර ධර්ම රාජ මම තමයි රජ කෙනෙක්. ඊළඟට සීල බ්‍රාහ්මණ එතනින් නැවතුනේ එහෙනම් ඔබේ සේනාපතිය කවුද කියලා ඇහුවා. මගේ සේනාපති සාරිපුත්‍ර මහ පෙරළූ චක්‍රය තවදුරටත් පෙරළනවා. අන්න සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ධම්ම සේනාපති කියන්නේ එකයි. ඒකට බුදුරජාණන් වහන්සේට බුද්ධරාජ ධම්මරාජ ප්‍රකාශ කරන්නේ ධර්ම රාජානන් වහන්සේ කියලා ප්‍රකාශ කරන්නේ අන්න උන්වහන්සේගේම වචන අනුවයි. ඉතින් ඒ වගේම ඒ ධම්ම සේනාපති කියලා කියන්නේ අර රාජ්‍ය සංකල්පය අනුවයි. ඒක තුලින් හිතා ගන්න පුළුවන් මේ අපේ පිලෝගුරු බුදුරජාණන් වහන්සේට තිබුණ විකල්ප මාර්ගය තමයි සක්විති රජ කෙනෙක් වීම. ඒ වෙනුවට ධර්ම රාජා කෙනෙක් වුණා. එතකොට සක්විති රාජ්‍ය තමයි ලෝකයා ලෞකික ලෝකයා උසස්ම තනතුර උසස්ම තැන හැටියට හිතන්නේ. ලෞකිකත්වයෙන් හිතලා බලනවා නම් බුදු කෙනෙක් පහළ නොවු යුගයක සක්විති රජ කෙනෙක් තමයි ලෝකයේ ඉහළම සම්පත් විඳින්නේ. ඒවා ධර්මයේ සඳහන් වෙන්නේ කෙනෙකුට විශ්වාස කරන්න බැරි අන්දමින් 84000 වල් සැප සම්පත් මේ කාලයේ සුඛෝභෝගී කියන ජීවිතය ගෙවන අයට ලැජ්ජ හිතන විදිහේ මහා පුදුම සුඛෝභෝගීත්වයකින් යුක්තව නමුත් ධාර්මික ජීවිතයක් ඒ තපිති රජවරු ගත කර බව පෙන්වුම් කරනවා ගිහි මට්ටමින්. එතකොට ඒ ගිහි ලෝකයේ ඉහළම සංකල්පය ගිහි කෙනෙක් වශයෙන් රජ කෙනෙක් හැටියට හිතන්න පුළුවන් පහසුවෙන්ම මුළු ලෝකය දිනා ගන්න පංචශීලයේ සමාදන් කරවීමෙන් මුළු ලෝකයම නතු කර ගන්න මහා පුදුම සංකල්පයක් චක්‍රවර්ති සංකල්පය තියලු තිබෙනවා. එතකොට ඒත් මහා පුණ්‍ය ස්කන්ධයක් නිසා අර විදිහට පොහොය දවසේ මතු මහල් තලේ සිල් සමාදන් වෙලා ඉන්න අවස්ථාවකයි රජ කෙනෙකුට අර සත්‍රුවන් පහළ වෙනවා කියලා කියන්නේ චක්‍රරත්නය ඇතුළු. එතකොට අන්නේ ඒ தත්වයට වඩා ඒක ඉක්ම වූ ලෝකෝත්තර උත්තරීතර ධර්ම රාජ ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ ලබා ගත්තේ. ඒකයි ඒ සේල බ්‍රාහ්මණයට ප්‍රකාශ කරේ මම ධර්ම රාජ අනු උත්තරීතර ධර්ම රාජ මගේ සේනාපතිය සාරිපුත්‍රයි මම මේ කරකැවු ධර්ම චක්‍රයේ සාරිපුත්‍ර ඒක තවදුරටත් පෙරලනවා. ඒකත් මේ පින්නතුන්ට සයතුක හිතා ගන්න පුළුවන් මේ සූත්‍ර දේශනා අතර තිබෙනවා මැදුම් සංගයේ සත්‍ය විභංග සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සාරිපුත්‍ර මහරහතන් වහන්සේට පැවරුවා ධම්මචක්‍ය සූත්‍රය තුලින් ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කෙටියෙන් වදාළ මේ සූත්‍රය විග්‍රහ කරන්න. ඒ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඉදිරිපත් කළා. මේක බුදුරජාණන් වහන්සේ අනුමත කළා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙරළුවේ ධර්මචක්‍රය අර කීප ධම්ම සේනාපතීන් වහන්සේ ඒක අනුවත්ත ඒකට අනුව තවදුරටත් පෙරළූ බව අපට ඒ ධර්ම සාහිත්‍යයෙන් හේතු යනවා. ඒ අනුව අප හිතා ගන්න ඕනේ. එතකොට මේ අපිට දැන් අපිට පෙරලන්න තියෙන අපේ චිත්තසංතානෙත් ඔන්න ඔය ධර්ම චක්‍රයයි. ඒ ධර්ම චක්‍රය ඉතින් අර පෙරලන්න නම් අන්න අර කියාපු පරිවර්තනය දැන් හැම කෙනෙක්ම මේ කාලේ සෝවාන් වීම ගැන කතා කරනවා. සසර කෙලවර කිරීම ගැන හැම කෙනෙක්ම අපි ළඟට එන අය තවත් නම් උපදින්න ඕනේ නැහැ කියනවා. නමුත් ඒකට යන මාර්ගයේ ඇතම් කෙනෙක් වරදවාගෙන තියෙනවා. සෝවාන් වීම කියලා කෙනෙක් යම්කිසි පංචශීලයක් හරියට රකින්නවා නම් එපමණකිනුත් සෝවාන් කියලා කියන කට්ටියක් ඉන්නවා. ඒ සමහර දේවල් පිළිබඳව සමහර දේවල් හැඳින්වීමේදී ඒවායේ අත්‍යවශ්‍ය ඒවාගේ ඒවායේගේ ඒවායේ මූලික අවශ්‍යතාවක් දක්වනවා. ඇතම් විට ඊට අනුසංගික වන අනුසංගික කියලා කියන්නේ ඊට කෙලින්ම නෙවෙයි ඊට අමතරව තියෙන කාරණා දක්වන බුදුරජාන් වහන්සේ. අන්න ඒ බඳු කොටස් අල්ලගෙන දැන් කෙනෙක් කල්පනා කරනවා යම් කෙනෙක් හරියට පංචශීලයේ රකින්නවන එපමණකින්ම සෝවාන් වුණා කියලා. නමුත් මෙන්න මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන්ම අපිට පේනවා අර සිදු වුණු පරිවර්තනය වචන කීපකින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ වෙනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං. එතකොට සෝවාන් ඵලය ලබනවා කියලා කියන්නේ අභ්‍යන්තරව චිත්තාභ්‍යන්තරයේ වෙන සංචිත්ත සන්තාණයේ වෙන තුල වෙන යම් කිසි විශාල පරිවර්තනයක්. ඒ පරිවර්තනේ සිදුවන්නේ කොහොමද? ධර්මානුකූලව කල්පනා කර බලනවා නම් ධර්ම මේ කියාපු සූත්‍රයේ පමණක් නෙවෙයි අනිකුත් ඒ ධර්ම දේශනා ආදී ආශ්‍රයෙන් ඒක සිදුවන්නේ අන්න අර මේ පංච උපාදානස්කන්ධය කියලා මේ අල්ලගෙන ඉන්න දුක පිළිබඳව යම් ප්‍රමාණයක දැඩි කලකිරීමක් ආවනම් ඒවා පිළිබඳව ඒ පාවීමක් නිසා ඒක හඳුන්වන්නේ නිබ්බිදා කියලා. මේ ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඇතම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ධර්මයත් අධර්මයත් වෙන්කර දැනීම දැන ගැනීමට මූලික වන සිද්ධාන්තය ප්‍රකාශ කොට වදාලා. ඔන්න යමක් අපි හිතමු එක යමක් අධර්මය නම් අවිනය නම් ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. නේතං ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මත්තති කියලා ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඒකාන්ත නිර්වේදය ඒකාන්ත සසර කලකිරීම පිණිස මේක හේතු වෙන්නේ නැහැ. විරාගය පිණිස හේතු වෙන්නේ නැහැ. නිරෝධය පිණිස උපසමය පිණිස හේතු වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට ධර්මයේ නම් අන්න අර කියාපු නිබ්බිදා කියලා කියන සසර කලකිරීමට හේතු වෙන්න ඕන. විරාගය පිණිසට හේතු වෙන්න ඕන. ධර්මයේද අධර්මයේද කියලා හඳුනා ගැනීමට හේතු ගැනීමේ සිද්ධාන්තය ඒකයි. ඉතින් ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් අන්න අර කොණ්ඩඤ්ඤ තාපසතුමා ඇතුළේ අවස්ථාවේ ඇති වුණා වගේ පංචකාම සම්පත්තිය පිළිබඳ කිසිත් ප්‍රශ්නයක් නැහැ. තිවුණි ආරාත්ත කියලා මතහන යෝගය පිළිබඳ ප්‍රශ්නයයි. ඒකත් ආත්ම දෘෂ්ටිය උඩින් ආපු එකක් බව භවතුන් තණ්හා විභව තණ්හා කියන ඒ වචන කියවීම තුලින් උන්වහන්සේට වැටහෙන්නේ නැති අපිට හිතා ගන්න බෑ උන්වහන්සේලාගේ වැටීම් ශක්තිය යන්තම් යන්තමින් අපිට ඉංගියක් දක්වනව පමණයි කරන්න තියෙන්නේ. ඒ තරම් පින් වලින් සම්පූර්ණ වුණු උත්තමයන් වහන්සේලා. නමුත් අපිට ඒ ධර්ම න්‍යාය අනුව පෙනෙන තරමින් හිතුවොත් අන්න අර වගේ පටු දෘෂ්ටි කෝණයක එල්බෙගන්නේ නැතුව අපි මේ අන්න අර කියාපු විදර්ශනාව කියලා කියන විශේෂ දෙයක් එක බුදුරජාණන් වහන්සේ වචන තුනකින් ඉදිරිපත් කරලා තියෙන බෞද්ධ අපිට කටට හුරුයි ඒක. හිතට නොහුරුණත් කටට හුරුයි. අනිච්චං දුක්ඛං අනාත්තා ඕනම දෙයක් සිද්ධ වුණාම අනිච්චං දුක්ඛං අනාත්තා කියලා අපිට පුරුදු වෙලා තියෙන සින්දුවක් පමණටම. නමුත් මේක අන්න ගැඹුරට කිඳා බහින්න ඕන අර කියාපු සසර කලකිරීම සම්පූර්ණ වෙන ආකාරයට ඇතම් දේවල් අඩාලව වුණා නම් ඒ පරිවර්තනය සිද්ධ වෙන්නේ නැහැ. පරිපූර්ණ දැන් මේකෙත් දැන් මේ ධර්මයේ පිළිබඳවත් අපි කිව්වා දැන් අර සේක කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ සෝවාන් තත්වයටපත් වීම තුලින් මූලික දර්ශනය ලැබෙනවා. ඒක සෝතාපන්න කියලා කියන්නේ මොකද්ද? ඒ වචන පවා දැන් බොහෝ විට විකෘත කළ තෝරන බව අපට අහන්න ලැබෙනවා. සෝත කියන්නේ කන්නේ නෝවේ. සෝත කියන්නේ දිය පහරක්. එතකොට ගඟක වතුරකට කොටයක් වැටුනොත් ඒක මූදින් කෙලවරෙන් මූදට ගලාගෙන ගිහිල්ලා ඒක නැති වෙන නතර වෙන්නේ. ඒ තරම් ස්ථිරවම අර ධර්ම මාර්ගයට වැටුණු අවස්ථාව තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඒ ධර්ම ශ්‍රෝතයට එකතු වුණා. එතකොට ධර්ම ශ්‍රෝතයට පිටින් යන එක එහෙම නැත්නම් ඊට එරෙහි යන එක. ඒක තමයි ලෝකයේ මේ යන ගැම්ම අර කියාපු පංචකාම සම්පත්තිය තුල යන්නේ එකයි. අවිද්‍යාව තුලින් නැති වෙන සංස්කාර ප්‍රවාහය පින් හෝ වේවා පව් වේවා ඒ සංස්කාර ප්‍රවාහය තුලින් මේ පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ පහක් ගොඩනැගෙනවා. ඉතින් ඒකමයි පුනා තණ්හා පෝනෝ භාවික කියලා කියන්නේ නැවත නැවතත් ඒකම ඇති වෙනව මරණ අවස්ථාවේ අප්‍රහීන වූ තණ්හාව නිසා ඇති කරගන්න උපාදානෙන් අර කර්ම ඒ අවස්ථාවට කර්ම ඉදිරිපත් කළා. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ කියන ආකාරයට කර්මක්ෂේත්‍රෙහි විඥාන බීජය තණ්හාව දේශීරාව කරගෙන පැලවෙමින් තමයි මේ සංසාර ගමනේ අපි යන්නේ. එතකොට ඒක නැති කරගෙන නම් අන්න බුදුරජාණන් වහන්සේ දුන්නේ ඉංගිය අනුව යම් කෙනෙක් මේ ලෝකයේ අර කියාපු නිබ්බිදා කියන කෙන සසර කලකිරීම විරාගය කියලා කියන්නේ නොයල්මට හේතු වෙන ඒ චින්තන પરම්පරාව යනුගමනය කියලා යුත්තේ මේ ත්‍රිලක්ෂණයන් තමයි නොයෙකුත් සම්මර්ෂණ විදි වශයෙන් යෝගාවචරයෙන් දන්නව ඇති. ඒවා ඇතැම් අවස්ථාවල 3-11ක් හැටියට දක්වනවා 18ක් හැටියට 40 ගණන් දෙහිට දක්වනවා එක එක කෙනාට වැටෙන ආකාරයේ මේ ත්‍රිලක්ෂණය. ඉතින් ඒවා 11ක් හැටියට දක්වන තැන අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනාත්තතෝ ආදී වශයෙන් එතන අර දක්වන්නේ ඒක එක්කෙනාට වැටෙන ආකාරය පංච උපාදානස්කන්ධයම ඒක එක ස්කන්ධයක්. මේක අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් රෝගයක් වශයෙන් ගඩක් වශයෙන් උලක් වශයෙන් ඔය ආදී වශයෙන් මේ විවිධ ආකාරයට මේක එපා වීමක් ඇති වෙන ආකාරයට දැන් මේ අසුභ භාවනා ආදී නොයෙකුත් භාවනා වලින් පෙන්නුම් කරන්නේ ඔන්න ඔය කියාපු නිබ්බිදාව ඇති කර ගැනීම උපක්‍රමයයි. මොකටද නිබ්බිදාව ඇති කරගන්නේ? ඒකාන්ත නිබ්බිදාව සම්පූර්ණ නිර්වේදයේ ඇති වුණු අවස්ථාවේ තමයි නොයල්ම ඇති වෙන්නේ. නොයල්ම තුලින් තමයි විරාගයේ ළඟින් තියෙන විමුක්තිය. විමුක්ති දොර ඇරෙන්නේ විරාගයේ. ඉතින් විමුක්තිය තමයි මේ පංච උපාදානස්කන්ධයේ අතහැරීම. අතහැරීමක් නෙවෙයි අතහැරෙනවා. යම් ප්‍රමාණයකට දැන් හොඳට හැසසරි සැරසිලා ඉන්න කැමති කෙනෙකුගේ කර උඩට අපි හිතමු මැරිච්ච ගැණඩි කුණක් වැටෙනවා, බලු කුණක් වැටෙනවා. ඒ අවස්ථාවේ උත්සාහයක් කළා නෙවෙයි ඉබේම. ඉබේම වගේ උරහිස හොල්ලවල ඒක අතහැරලා දානවා. අන්න ඒ වගේ යම් ප්‍රමාණයකට හිතට අර කියාපු පංච උපාදානස්කන්ධය පිළිබඳව අර කියාපු භාවනා ක්‍රම වලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් මේ එක එකක්ම මහ දුක් හැටියට, කරදර හැටියට, උලක් හැටියට, ගඩක් හැටියට, රෝගයක් හැටියට, ආබාධයක් හැටියට, අනුංගි දෙයක් හැටියට, බිඳෙන දෙයක් හැටියට, සිස් දෙයක්, පුස් දෙයක් හැටියට තේරෙනවා නම් අන්නේ අවස්ථාවේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අර විශාල කලකිරීමක් ඇවිල්ලා එතෙන්දී අර පංච උපාදානස්කන්ධය අතහැරෙනවා. ඒ අතහැරීමෙන් තමයි විමුක්තිය ස්පර්ශ කරන්නේ. ඒකට කියන්නේ විමුක්තිය නිර්වාණය ස්පර්ශ කරනවා කියලක, නිර්වාණය ප්‍රත්‍යක්ෂ වෙනවා කියලක. නිවීම කියලා කියන්නේ මොකක්ද? අර ඒව දැවීම නම් ඒ දැවීම නැති වුණ තැන නිවීමයි. මේ නිබ්බාන කියන වචනයත් බොහෝ දෙනා සෙල්ලමක් කරගෙන ඒකත් මේ අමුතු ලෝකයක් හැටියට හිතාගෙන බහුතෘෂ්ණාව වැඩන ආකාරය නිවන පිළිබඳවත් සංකල්පනය කරනවා. නමුත් ධර්මය තුල තිබෙන්නේ අර කියාපු තණ්හාව නැති කිරීමමයි නිරෝධ සත්‍යය. තස්සා ඒව තණ්හා ආසේස විරාග නිරෝධාය කී තණ්හාවගේ නිරවශේෂ නිරෝධය නැති කිරීම ප්‍රහාණයමයි නිවීම. ඒ අර වෙන දෙයක් නොවේ. එතකොට අන්නේ චතුරාර්ය සත්‍යය තුලම තියෙනවා ඒ කාරණය. එතකොට යම් අවස්ථා යම් හේතු ප්‍රත්‍යයන් නිසා මේ භවය ඇති වෙනව නම් මේ පංච උපාදානස්කන්ධය ඇති වෙනව නම් ඒ හේතු ප්‍රත්‍ය නැති වුණු තැනම නිවනයි. අන්න ඒකයි හිතා ගන්න තියෙන්නේ. ඒකන මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංග මාර්ගයේ ඒකෙත් අර ඔය දැන් සිල්ලර වශයෙන් ඔය යන්තම් වැඩිම නොවේ. ඒක ගැඹුරින් සම්පූර්ණ වෙන අවස්ථාවයි ඒ මාර්ගඵල අවස්ථාවේදී ආරෂ්ඨාංගික මාර්ගයේ ඒක ක්ෂණිකව අර අටම හරියට අර මෙතෙක් ඇදව තිබුණු මාර්ගයක් කෙලින් වුණා වගේ සම්මාදිට්ඨිය ඉඳලා සම්මා සමාධියට එක කෙලින් එක මොහතක එක හිතක පහළ වෙන ප්‍රබල අන්දමින් ඒ මාර්ග ශක්තිය තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග අවස්ථාවේදී ඒ සිතේ අර ආරෂ්ඨාංගික මාර්ගයේ මෙතෙක් අර ටික ටික වැඩි වූ එක කෙලින් වෙලා හරියට කෙලින් වෙලා එක මොහතක ප්‍රබල ආර්ය සමාධියක් වශයෙන් එතනමතු වෙනවා. ඒ ආර්ය සමාධිය තුලින් තමයි පංච උපාදානස්කන්ධය අතහැරින්නේ. ඒ අතහැරීම තුලින් භවයෙන් නිරෝධය කියලා කියන්නේ මෙලොවම දිඨේව ධම්මේ මෙලොවම භව නිරෝධ වූ තත්වයක් අත්දකිනවා. එතනයි විමුක්තිය. ඒකයි විමුක්තිය. අන්න එතකොට හිතා ගන්න ඕනේ මේන්න මේ ඒකයි අපේ ඉලක්කය කරගන්න ඕනේ. අර කියාපු වැරදි සංකල්පන අපි ඉවත් කරන්න ඕන. සෝවාන් කියන්නේ අර කනට වැටෙන සෝතකතාවක් නෙවෙයි. මේ ඒ උපමාවක් දීලා තියෙන්නේ ගඟට වැටුණු ලී කොටයක් මුහුදට යන්න වගේ. ඒ ප්‍රත්‍යක්ෂය ලැබුණ නම් ඒකයි සේක තත්ත්වය. එතන ඉඳලා ඊළඟට සම්පූර්ණ වුණු අවස්ථාවේ අසේක කියලා කියන්නේ අරහත් දක්වා යන මාර්ගයේ අවස්ථා හතරකින් ක්‍රමක්‍රමයෙන් අර මේ ධර්ම චක්‍රයේ හතර සැරයක් කරකැවුණු අවස්ථාවේදී අර කියාපු ත්‍රිලක්ෂණය ඒ ප්‍රමාණයෙන් ප්‍රබලව වැඩිලා හතර සැරයක් කරකැවුණු අවස්ථාවේදී යන්න සම්බෝධිය අර බුදුරජාණන් වහන්සේ යව පිරිසුදු වුණා කියලා කියන්නේ. ඒ තත්ත්වෙ සම්බෝධිය තරම් පිරිසුදු නැතත් අරහත්ත්වය තුල ඒ පුද්ගලයාගේ ශක්ති තුලින් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න හැකි බව ඒ ශාසනයේ බවට ශාසන ඉතිහාසයේ සාධකයි. ඒකෝ මේ පින්නතුන් අද වෙනි දවසේ අන්නේ ධර්ම චක්‍රය කියන එක හඳුන ගන්න ඕන. ඒක පෙරලන්න ඕනේ කොහෙද කියලා දැනගන්න ඕන. චක්‍රවර්ති රජු පෙරළුවා වගේ රටින් රටට දේශයෙන් දේශයට නෙවෙයි සසන්තාණී හතර ආකාර හතර විදියකට හතර අවස්ථාවකට පෙරලන්න ඕන. ඊළඟට ඒකේ ප්‍රතිරාවය තමයි අර අකනිටා දක්වය. ඒකේ ශ්‍රේෂ්ඨත්වය ඒ ධර්ම චක්‍රයේ ශ්‍රේෂ්ඨත්වයයි අකනිටා දක්වා ඒ අවස්ථාවේ විහිදුනේ. ඒකට මේ වටිනා දවසේ අපි මේ සිහිපත් කරගත්තේ එදා ඒ බරණසීතිපතනේදී ධම්ම චක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම තුල තිබෙන ඒකේ සාරාර්ථයයි ඒ තුල තියෙන සාරයයි. ඒකට ඒක අදත් අපි අලුත් කරගන්න ඕන. ඒ ධර්ම චක්‍රය අනුව අපේ ජීවිතය සකස් කරගන්න මේ අවස්ථාවේ මේ රැක්ව සීලයත් මේ දෙක කළ භාවනාවක් මේ ඇසු ධර්මයක් ඒකාන්තයෙන් මේ හැම දිනාටම හේතුපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට අද මේ ධර්ම ශ්‍රවණේ මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනා වශයෙන් ඇති කරගත් මේ කුසල සම්භාරය අවීකේසිට අකනිටා දක්වා වූ සියලු සත්‍යෝන් මොදන් වෙත්වා යනු මොදන් වීම තුළින් ඒ සමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කරගනිත්වා. එසේම මේ ශාසනය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට මේ පින්නතුන්ටත් මේ ධර්ම චක්‍රයා පිළිබඳ හරි අවබෝධයකින් යුක්තව සීල සමාධි ප්‍රඥා පූර්ණයෙන් මේ ශාසන අන්තර්දානයට කලින් තමන්ගේ ප්‍රාර්ථනා තිබෙනවා නම් මේ ජීවිතයේදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදීන් උතුමම මහණෙනි සාක්ෂාත් කරන සීල සංසාර දුකින්වත් මේ ගාථා කියන්නේ එත්තාවතා චම් සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච බුම්මාට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාදි බුම්මට්ඨා දේවානාගා මහින්දකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ඨාදි බුම්මට්ඨා දේවානාගා මහින්දකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නං දුක්ඛප්පත්තාදි දුක්ඛා භයප්පත්තාදි භය සෝකප්පත්තාදි සෝකා හුතු සම්පේ විපාණිනෝ දුක්ඛප්පත්තානිදුක්ඛාභයප්පත්තානිභයසෝකප්පත්තානිසෝකාහන්තුසබ්බේවිපාණිනෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාර සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිබ්බාන ගත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා රොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අදිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිංජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.